විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තැබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්
මාසයකින් අනතුරුව අපි එහෙමනම් නැවත වතාවක් හමු වෙනවා. නව වසරේ 2017 වසරේ මේ වසරේ ජනවාරි මාසයේදී විශ්ව සාහිත්‍යයේත් සිංහල සාහිත්‍යයේ තියෙන ඥාති සබඳකම් පිළිබඳව කතා බහ කරන්න. අපි සුපුරුදු පරිදි මතක් කරලා සිටිමු අවසාන වතාවට අපි කතා බහ කරලා හිටිය කෘතිය මොකක්ද කියලා. අපි අවසාන වතාවට හමුුනේ මාසෙකට කලින් ගිය වසරේ නොවැම්බර් මාසයේදී ඩෙසර්ට් ෆ්ලවර් එහෙමත් නැත්නම් කාන්තාරයේ කුසුම කියන කතාව තමයි අපි ප්‍රස්තුත කරගත්තේ. කැත්ලින් මිලර් විසින් රචිත මේ කෘතිය ඇත්තටම ලෝක ප්‍රකට මෝස්තර නිරූපිකාවක් වන වොරිස් ඩයරිගේ සත්‍ය ජීවිත කතාව අලලා ලියවුණු කෘතියක්. ඉතින් මේක සිංහල පාඨකයන් අතරත් ඉතාමත්ම ජනප්‍රියත්වයට පත්වන කෘතියක්. අපි මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කළා අප්‍රිකානු සාහිත්‍යයේ සිංහල සාහිත්‍යයේ තියෙන ඥාති සම්බන්ධකම් සහ අප්‍රිකානු සාහිත්‍යයේ සිංහල සාහිත්‍යයට නැකම් නොකියන සාහිත්‍ය රසය කොහොමද සිංහල සාහිත්‍යයට සමීපුනේ කියලා. අපි මෙවර තවත් අලුත් සාහිත්‍යමය පාර්ශවයක් විශ්ව සාහිත්‍යයෙන් ඔබට සමීප කරන චීන සාහිත්‍යය. පළවෙනි වතාවටයි අපි චීන සාහිත්‍ය ඇතුළත් වුණු කෘතියක් විමර්ශනයට භාජනය කරන්නේ. සුපුරුදු විදිහට මෙල්බන් වාසි ලේඛිකා දිරිණි ඊරීවල අද දවසේදීත් මේ කර්තව්‍යයට සූදානමින් සිටින්නේ. දිරිණි ආයුබෝවන්.
ආයුබෝවන් නිරුක්ෂි.
අපි අද දවසේදී ප්‍රස්තුත කරගන්නා මේ කෘතිය මීට වසර 100කට එපිටින් ලියවුණු කෘතියක්. ඒ වගේම වසර 79කට කලින් නොබෙල් සාහිත්‍ය සම්මානය පවා දිනාගත් චීන සාහිත්‍ය ලෝකයට හෙළිදරව් කරපු කෘතියක්. 1938 දී නොබෙල් සාහිත්‍ය සම්මානයට හිමිකම් කියපු පර්ල් එස් බක්විතින් රචිත සාරභූමි ද ගුඩ් අර්ත් කියන කෘතිය තමයි අපි අද දවසේදී කතාබහට ලක් කරන්නේ. මේක සිංහලයට පරිවර්තනය කළේ ආචාර්ය හේමපාලි ජයවර්ධන සහ උරාපොළ හේමාලෝක ස්වාමින් වහන්සේ. ඇතරම පර්ල් එස් බක් විසින් රචිත මේ ද ගුඩ් අර්ත් කියන කෘතිය පසුකාලීනව සිනමාවටත් නැගෙන මෙය සම්භාව්‍ය සිනමා කෘති ගණයට අයත්වන චිත්‍රපටයක්. ඔබට මේ නොනවත්වාම පසු බිමින් ඇසෙන්නේ ද ගුඩ් අර්ත් කළු සුදු චිත්‍රපටයේ මුල් චිත්‍රපටයේ සංගීත කණ්ඩවලින් කොටසක්. පර්ල් එස් බක් පිළිබඳව අපි කෙටියෙන් සඳහනක් කරනවා නම් පර්ල් එස් බක් වන්නට කලින් ඇය පර්ල් සිඩෙන්ට්‍රික. ඇය පුදුනේ ඇමරිකාවේ ප්‍රෙස්බිටීරියන් මිෂනාරි පවුලක මව කැරොලින් පියා ඇබ්සලම් සිඩෙන්ට්‍රික. පර්ල්ට මාස 3 දෙමාපියන් චීනයේ සෙන්ජියන්හි පදිංචියට ගියා. ඊට පස්සේ ඇය ඉංග්‍රීසි චීන යන භාෂා දෙකම කුඩා කාලයේදී හොඳින් ප්‍රගුණ කළා. 1911 පර්ල් ඇමරිකාවට ගිහිල්ලා මැකන් කාන්තා කොලිජියෙන් උපාධිය ලබා ගත්තා. 1914 පර්ල් නැවතත් චීනයට පැමිණිලා කෘෂි ආර්ථික මිෂනාරිවරයෙකු වුණු ජෝන් ලොසිං බක් සමඟ විවාහ වුණා. ඊට පස්සේ තමයි ඇය පර්ල් එස් බක් බවට පත් වුණේ. පර්ල් එස් බක් විසින් නවකතා 44ක්, වෙනත් කෘතීන් 30ක්, කෙටි කතා 242ක්, ළමා කතා 37ක්, තිර රචනා 18ක් සහ වෙනත් ලිපි 300ක් පමණ රචනා කරලා තියෙනවා. ඉතින් ඇය අතින් නිර්මාණය වුණු මේ බොහොමයක් කෘති අතින් ද ගුඩ් අර්ත් කියන කෘතිය ඉතාමත්ම සුවිශේෂී. දිලිනේ, අපි ඇත්තටම මෙහිදී මූලික වශයෙන්ම අවධානයට ලක් කරමු මේ චීන සාහිත්‍ය පිළිබඳව. අපි මීට කලිනුත් මේ සම්බන්ධව කතා බහ කළ නැති හින්දා මම මුලින්ම දැනගන්නට කැමති මේ චීන සාහිත්‍යයේ විශ්ව සාහිත්‍යයේ තියෙන තැන කොයි වගේද කියලා.
ඇත්තටම චීන සාහිත්‍ය කියලා දෙයක් ගැන අපි දැනුවත් උනේ දිරුක්ෂි ක්‍රිස්තු වර්ෂ 6 පමණ ලාඕත්සේ සහ කන්ෆියුසියස් දෙදෙනා විසින් කරන නිර්මාණත් එක්ක තමයි ලෝකයේ චීන සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් ගත්තේ. දිරුක්ෂි, අපි චීන සාහිත්‍ය ගැන දැනගන්නේ ක්‍රිස්තු පූර්ව 6 සියවසේ ලාඕත්සේ සහ කන්ෆියුසියස් දෙදෙනා දාර්ශනිකයින් දෙදෙනා එකවුන් දෙදෙනාගේ නිර්මාණත් එක්ක. නමුත් චීන සාහිත්‍ය ඇත්තටම සියවස් ගණනාවක් ඈතට විහිදිලා යන සාහිත්‍යයක් චීනයේ තියෙන. නමුත් මේවා පරිවර්තනය වෙලා තියෙන ඉතාම අඩුවෙන්. ඉතින් දැනට වුණත් බොහොම ලිපි ලේඛනවල දක්නට ලැබෙන විදිහට චීන සාහිත්‍යයේ අගනාම කෘතීන් තාමත් වෙනත් භාෂාවන් වලට පරිවර්තනය වෙලා නැහැ. ඒ අතින් විශ්ව සාහිත්‍ය පැත්තෙන් මුළු ලෝකයේම චීන සාහිත්‍යය ලඟ වෙලා තියෙන ඉතාමත් අල්ප වශයෙන් කියලා කියන්න පුළුවන්. ඒ අතින් පර්ල් එස් බක් වගේ ඇමරිකානු ලේඛිකාවක් චීනය තුළ පවතින ජනජීවිතය සහ ඊට සමීප සාහිත්‍ය අපට සමීප කිරීමට ගත්ත තීරණයම මෙහෙමින් අගය කළ යුතුයි. චීන ජන සමාජය අපිට කොච්චර සමීපද කියලා අපි තේරුම් ගත්තේ සාරභූමි වගේ පරිවර්තනයක් කියවලා. ඒ අතින් පරිවර්තනයත් අතිශයින්ම සාර්ථක පරිවර්තනයක් කියලා කියන්න පුළුවන්.
ඔව්, අපි මේ කලින් පර්ලිස් බක් පිළිබඳව හඳුන්ලා දෙද්දිත් සඳහන් කළා ඇය මිෂනාරිවරයෙකු වුණු ජෝන් ලොසිං බක් සමග විවාහ වුණා කියලා. ඊට පස්සේ මේ චීනය තුළ හටගත්ත බටහිර විරෝධී සහ ක්‍රිස්තියානි විරෝධී කැරලි නිසා ජීවිත තර්ජනවලට ඇය මුහුණ දුන්නා. ඊට පස්සේ වරින් වර චීනයෙන් ඇය පලා ගියත් ඇය නැවත නැවතත් චීනයටම ආවයි, චීන සාහිත්‍යයට ඇය ආදරය කළා. ඒ තුළ දකින සුවිශේෂීත්වය ඇය ලෝකයට අරගෙන ගියා. ඇගේ මේ කාර්ය පිළිබඳවත් අපි ටිකක් කතා බහ කරමු දෙන්නේ.
ඇත්තටම පර්ලිස් බක් ඇගේ එක්තරා ලිපියක ලියලා තියෙනවා මේ මම පැවතෙන්නේ කුමන ජාතියකින්ද කුමන දේශයකින්ද කියන එක ගැන මට විශේෂයෙන් කියන්න බෑ. ඇමරිකාවට මම බෙහෙවින් ආදරය කරනවා, මේ ඒ වගේම ආසියාකරයටත් ඒ හා සමානව ආදරය කරනවා කියලා. ඇත්තටම චීනයට විශේෂයෙන් චීන ජන සමාජයට ආදරය කරා කියලා හොඳටම තේරෙනවා. හේතුව මේ කැරලි කාලයේදී ඇය ඇත්තටම සැඟවී ජීවත් වීමට උත්සාහ කරලා තියෙනවා. ඇගේ නිවසයේ අසල හිටපු චීන පවුලක් ඔවුන් සංගවාගෙන කාලයක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ පලාගින් නැවත නැවත චීනයට එන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා, ඇවිල්ලා ජීවත් වෙලා තියෙනවා. නමුත් මාඕ සේතුන්ගේ පාලනය යටතේ ඇයට චීන තහනම් ප්‍රදේශයක් වෙනවා වාසනාවට. ඊට පස්සේ ඇය ඇමරිකාවට ගිහිල්ලා එහි ජීවත් වෙන්න පටන් ගන්නවා. ඇයට චීන ජනරජය කොච්චර විරුද්ධ වුණාද කිව්වොත්, වරක් ඇ රිචඩ් නික්සන් ජනාධිපතිවරයා සමග චීනයට යන්න යොදාගෙන තිබිලා තියෙනවා. ඒ වන විට ඇයට අවුරුදු 79ක් වයස. එහෙම වෙලත් මාඕ සේතුන් රජය ඇයට චීනයට පැමිණීම තහනම් කරලා තියෙනවා. ඇය චීනය වෙනුවෙන් බොහෝ දේ කරපු කෙනෙක්. චීනයේ ජන සමාජය, චීන සාහිත්‍ය ලෝකයට ගෙනියන්න බොහෝ සෙයින් මහන්සි වුණ කෙනෙක්. නමුත් චීන ජනරජ විසින් එදා ඒ කරපු තහනම ගැන තදබල හිත් වේදනාවකින් පසු වෙලා තියෙනවා. 1972 1973 පෙනහළු පිළිකාවකින් මේ යනවා. මං හිතන්නේ චීනයට ආපහු යන්න බැරි වෙච්ච හිත් වේදනාව මේ යන තෙක්ම තියෙන්නත් ඇති.
ඔව්, ඇත්තටම දැන් මේ ඇගේ මේ The Good Earth කියන කතාව මේ අහගෙන ඉන්න ශ්‍රාවක ඔබට යම් කිසි වූ මතකයක් නැගෙන්නට පුළුවන්. මේක මේ එක්තරා අවධියක පාසල් පාඩම් පොත්වලට ඇතුළත් වෙලා තිබුණා මේ ශ්‍රී ලංකාවේ. ඉතින් ඔබට මතක ඇති මේ වංගලුන් කියන ගොවියා සහ ඕලෑන් කියන ඔහුගේ බිරිඳ කොයිතරම් කටුක ජීවිතයක් හරහා මේ ඔවුන් ජීවිතය ඉදිරියට ගෙන යන වකවානුවක්ද මේ කතාවෙන් හෙළිදරවුනේ කියලා. ඉතාම සුළු කොටසක් පොඩි පරිච්ඡේදයක් තමයි විෂය මාලාවට ඇතුළත් වෙලා තිබුණේ. නමුත් ඇත්තටම මේ ද ගුඩ් එර්ත් එහෙමත් නැත්නම් සාරභූමි කියන කතාව ගත්තොත් එහෙම පළවෙනි ලෝක යුද්ධය දක්වා අතීතයකට දිව යනවා. ඒ කාලේ හිටිය මිනිසුන්, ජන සමාජය, ආර්ථික දුෂ්කරතා, ජීවිතය ගැට ගහ ගන්න සිදු කරපු දේවල් මේ හැම එකක්ම සාහිත්‍යමය ආකාරයකින් ඇය නිර්වචනය කරනවා තමන්ගේ කෘතිය හරහා. අපි පොඩ්ඩක් ඇගේ මේ සාරභූමි කතාසාරය පිළිබඳව කතා බහකුළුතින් දිලිනි, අපිට මොනවද හමු වෙන සුවිශේෂතා?
ඇත්තටම මේ මටත් මතකයි පුංචි කාලේ අපි සිංහල පොතේ සාරභූමි කතාව ඉගෙන ගත්තා කියෙව්වා. එතෙන්දී සිංහල පොතේ අපිට කියලා දුන්න ප්‍රධානම කාරණාවක් මට මතක් වෙනවා. මේ අපේ ගුරුතුමී හැමතිස්සම ඇහුවා, දැනෙනවද ගැමි සුවඳ, දැනෙනවද කුඹුරුවල සුවඳ කියලා. මං ඊට පස්සේ සාරභූමි කියෙව්වා බොහොම ලොකු කාලයකට පස්සේ. මේ එදා ඇත්තටම මට දැනුණා ඒ ගැමි සුවඳ. ඒ සිංහල මං සිංහලෙන් කිව්වේ ඒ සිංහල පරිවර්තනය තුළ මං හිතන්නේ අතිශයින්ම සාර්ථකව අපේ ගැමි සුවඳට චීනයේ ගොවි ජනපදවල ගැමි සුවඳ මුසු කරලා තිබුණා. ඒක අපිට දැනුණා. ඒක අපිට විඳින්න උපරිමයටම පුළුවන් වුණා. ඒ අතින් ඌරාපොළ හේමාලෝක ස්වාමීන් වහන්සේටත් ආචාර්ය හේමපාල ජයවර්ධනයන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ වගේ නිර්මාණයක් අපිට සමීප කිරීම සම්බන්ධයෙන්. දැන් මේ කතාසාරය ගත්තොත් වංගලුන් ගොවියා ඔහු ගොවි පවුලක දරුවෙක්. ඔහුගේ පියා දරුවන් වෙනුවෙන් ඉඩකඩම් රැකගෙන ජීවත් වෙච්ච පුද්ගලෙක්. ඉතින් වංගලුන්ගේ පරමාර්ථය තියෙන්නේ පියා වගේම ඉඩකඩම් රැකගෙන දරුවන්ට ඒ ඉඩකඩම් පරවෙනි විදිහට පවරන්න. ඉතින් ඒ අරමුණෙන්ම තමයි වංගලුන් සියලු කටයුතු කරන්නේ. මේ කතාව පටන් ගන්නෙ වංගලුන් ගෙදරට බිරිඳක් ගේන තැනින්. වහල් සේවයේදී ඉන්න ඕලෑන්ව තමයි ගේන්නේ. වයන් කියන ධනවත් පවුලේ දාසියක් තමයි අරන් එන්නේ. ඇත්තට මුළු කතාව පුරාම තියෙන්නේ වංගලුන්ගේ ධෛර්යයත් ඕලෑන්ගේ දක්ෂතාවයත් ගැන. ඒ ඔවුන් දෙදෙනාගේ එකමුතුව, ඔවුන් දෙදෙනාගේ මහන්සිය වපුරලා අස්වැන්න නෙලාගෙන ධනය සොයා ගන්න හැටි, ඊට පස්සේ ස්වභාවික පරිසරයන්ගේ ස්වභාවික සාධක නිසා ඇතිවන දරුණු ඇදවැටීම්, ජීවිතයේ දරුණු ඇදවැටීම්, ඒ වගේ අවස්ථාවලදී දරුවෝ ජීවත් වෙන හැටි, දරුවෝ මිය යන හැටි, ඒවා විඳ ගන්න හැටි, මේ හැම දෙයක්ම අපේ ගැමි ජීවිතයට ඉතාම සමීපයි. ජීවිතයේ විවිධ බාධක වලට ගැහැණියක් මුහුණ දෙන හැටි, මවක් මුහුණ දෙන හැටි, පියෙක් මුහුණ දෙන හැටි, සහ මිනිසෙක් මුහුණ දෙන හැටි ගැන.
ඔව්, අපි ඇත්තටම මේ විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් යටතේ නිරන්තරයෙන්ම උනන්දු වෙනවා. මේ විශ්ව සාහිත්‍යමය කෘති ලාංකීය සාහිත්‍යයට අරගෙන එනකොට කොයිතරම් ලාංකීය පාඨකයාට ඒ කතුවරුන් සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවද කියන කාරණය පිළිබඳව කතාබහ කරන්න. එතන අපි ආචාර්ය හේමපාල ජයවර්ධන සහ ඌරාපොළ හේමාලුවක ස්වාමින් වහන්සේ කියන දෙදෙනාගේ මතින් ද ගුඩ් අර්ත් සානභූමි නමින් පරිවර්තනය වුණු ග්‍රන්ථය පිළිබඳව, පරිවර්තන ශෛලිය පිළිබඳව, සහ චීනයේ ඒ කාලයේ තිබුණු ඒ කෘෂි ජීවිතය. ඇතර මේ කාලේ ලංකාවේ තිබුණා, කෘෂිකාර්මික ජීවිතයක්, හේන් කොටාගෙන කුඹුරු වවාගෙන හිටිය ජීවිතයක්. ගමකින් වුණත් කීයෙන් කී දෙනා ඒ කාලේ මේ රජයට අයත් රැකියාවක් කළේ කොළඹ ගියේ. ඉතින් මේවා බොහොම සමීපයි. ඉතින් එහෙම බැලුවාම සිංහල ලේඛකයන් දෙදෙනා කොයිතරම් දුරට සමීපත්වයක් දක්වලා තියෙනවද මුල් කෘතියේ සාධාරණත්වයේ ලාංකීය පාඨකයාට සමීප කරන්නේ?
ඇත්තටම දිනරුක්ෂි, පරිසර වැනුම්, ඊළඟට ඔවුන් පාවිච්චි කරලා තියෙන සරල ආකෘතිය, සරල බස වගේ දේවල් නිසාම මං හිතන්නේ පරිවර්තනය සාර්ථක වෙලා තියෙනවා. හේතුව පර්ලිස් බක් ඇගේ ඉංග්‍රීසි කෘතියේ භාවිත කරන ඉංග්‍රීසි ඉතාම සරලයි, ඊළඟට ආකෘති ඉතාම සරලයි. සිද්ධීන් ගත්තත් පර්ලිස් බක්ගේ කෘතියේ, ද ගුඩ් අර්ත් කෘතියේ සිද්ධි දාමය යන්නේ එකින් එකට වැලක් වගේ. මුලමැදාග එකතු කරන්න හෝ මතක තියාගැනීම අවශ්‍යතාවයක් අපිට නැහැ. පරිවර්තනයේත් එම ආකෘතියම පාවිච්චි කරලා තියෙනවා. එක අවස්ථාවක පරිසරය හා පුද්ගලයා කොච්චර බද්ධ වෙලා තියෙනවද කියලා විස්තරයක් කරනවා සිංහල පොතේ. ඉංග්‍රීසි පොතේත් එම විස්තරයම තියෙනවා. සිංහල පොතේ කියනවා වංගලුන් උදෑසන උදැල්ල අරගෙන කුඹුරට ගිහිල්ලා රෑ හවස සිතිජේ නිර බැස යන තෙක් උදළු ගානවයි කියලා මේ තමන්ගේ භූමිය. ඔහු එසේ කරන්නේ එය ඔහුට සැපතක් නිසායි කියලා. එතකොට සබාදහමයි මේ මහ පොළොවයි එක ගැටීම ඒ කාලේ මිනිසෙක්ට මොනතරම් සැපක්ද? ගොවියෙක්ට මහ පොළොව කියන්නේ දෙවියෝ වගේ. අදත් අපේ ලංකාවත් ඒ වගේ. ඉතින් ඇත්තටම අපි ඇත පළාත්වල, ගම් පළාත්වලට ගියොත් මං හිතන්නේ ඒ හැඟීම, ඒ අහිංසක අව්‍යාජ මේ ආදරය, මහ පොළොවත් එක්ක තියෙන බැඳීම අපිට දකින්න ලැබෙනවා. ඒ විස්තරත් එක්ක මං හිතන්නේ ඒ විස්තර ගොඩාක් අපිට සමීප භාෂාවකින්, අපිට සමීප සරලම බස පාවිච්චි කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් පරිවර්තනයට.
ඔව්, දැන් අපි මේ ද ගුඩ් අර්ත් කතාවේ මුල හරියෙන් පටන් ගත්තාම අර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට, ඒ වගේම අපේ සිංහල පෙළපොත්වල තිබුණ ආකාරයට වංගලුන් ඕලෑන්ව ගෙදරට කැඳවාගෙන එනවා. ඊට පස්සේ ඕලෑන්ගේ තියෙන සූරත්වය ඔහුට පිටිවහලක් වෙනවා. අර සෑම සාර්ථක මිනිසෙක් පිටපසම ගැහැණියක් ඇත කියන කතාව සනාථ කරමින් ඔවුන් දෙදෙනාගේ දියුණුව අපිට පෙන්වනවා පොත තුලින්. ඊට පස්සේ අර ලෝක ස්වභාව ධර්මයට සමීප කරනවා කතා රචිකාව මේ යුවලව. වංගලුන් පොහොසතෙක් බවට පත් වෙනවා, බලවත් ධනවත් පුද්ගලයෙක් බවට පත් වෙනකොට පුරුෂයාගේ සිදුවනේ වෙනස්කම් මේ කෘතිය තුළින් ඇය පෙන්වනවා. ඉතින් අදත් අපි මේක දකිනවා. අදත් බොහොම සාමාන්‍ය ජීවිත ගත කරලා එක්වරම දරාගත නොහැකි අන්දමින් පොහොසත් භාවයට පත් වුණු පුද්ගලයන් තුළ මෙවැනි වූ මේ අයාලයම් සහ ජීවිතයේ වරද්දා ගැනීම අපි දකිනවා. එතකොට මේ කතා රචිකාව මේ මිනිස් ජීවිතවල ඇතැම් ලක්ෂණ අපිට අරගෙන නාදිලිනි සදාතනික ලක්ෂණ විදිහට. අවුරුදු ගණනාවක් ගියත්, සතවර්ෂයක් ගියත් මේ මිනිස්සු මිනිස්සුමයි කියන ආකාරයේ. ඇයි කොහොමද මේ මානුෂී ආමන්ත්‍රණය තමන්ගේ කෘතිය තුළින් අපූර්වට විග්‍රහ කළා තියෙන්නේ?
මට මේක ගැන කියන්න තියෙන දිරුක්ෂි, මේ අපි දන්නේ කවද්ද මේ කියමන පටන් ගත්තේ කියලා. නමුත් කටුස්සගේ කරේ රත්තරම් බැඳා වගේ කියලා කතාවක් තියෙනවා. ඒ කතාවම තමයි මම දන්නේ සනාථ වෙන්නේ මෙතනත්. වංගලුන් ඉතාම ඔහුගේ අරමුණ කරා ඔහු මහන්සියෙන් දුක් පීඩා විඳගෙන යන ගමනකදී හදිසියෙම තමයි මේ නගරයේ ඇතිවන කැරැල්ල නිසා මැණික් ගල් මල්ලක් හම්බ වෙන්නේ ඕලෑන්ට. ඉතින් එතනින් තමයි වංගලුන් පූසතෙක් වෙන්නේ. ඔහුට ඒක දරා ගන්න බැරුව යනවා. ඔහු ආපහු එන්නේ ඔහුගේ අරමුණ වෙතට. ඔහු ආපහු නගරෙන් ගමට එන්නේ පූසතෙක් වෙලා තමන්ගේ ඉඩකඩම් බලා ගන්න. ඔහුගේ හිතේ ඔහුගේ අහිංසක සිතුවිලි වල ඇත්තටම තමත් ගැහණියෙක් පිළිබඳ හැඟීමක් නොතිබ්බත් ඔහුගේ මාමණ්ඩිය තමයි ඇත්තටම කියන්නේ ඔබට ඕනේ නම් තව ගෑණියෙක් ගන්නත් පුළුවන් කියලා. එතින් තමයි ඇත්තටම මේ වංගලුන්ගේ ඔළුවට ඒ විස බීජය යන්නේ. ඉතින් එතනින් එහාට ඔහු හැසිරෙන්නේ ඇත්තටම කිසිම හැඟීමක් නැති බලකාමයෙන් පිරුණු මිනිසෙක් හැටියට, තමන්ගේ බිරිඳ ගැන හැඟීමක් නැති. ඒක ප්‍රකාශ කරන ගැඹුරු සහ තීක්ෂණම අවස්ථාවක් තමයි මැණික්ගල් මල්ලෙන් වංගලුන්ගෙන් අහනවා, මං ඔතන තියෙන පුංචිම ගල් දෙක මම ගන්නද කියලා. එතකොට ගන්න කියලා මුළු මල්ලම දුන්නාම ඇය ඒකේ තියෙන මුතුවැට දෙකක් තමයි ගන්නෙ. අන්න අවසානයේදී වංගලුන් ඒ මුතුවැට දෙක ඉල්ලනවා ඔහුගේ ඊළඟ බිරිඳට, ඇය ලෝටස්ට කරාමු දෙකක් හදාගන්න. එතන තියෙන තනිකරම බිරිඳගේ කැපවීම, ඔහුගේ බිරිඳගේ පතිවෘතාව, ඇය ඔහු වෙනුවෙන් කළ සියලු දේ ගැන කිසිම හැඟීමක් නැති මිනිසෙක් බවට ඔහුපත් වෙලා ඉවරයි කියන එක. ඉතින් ඒක පර්ලෙස් බක් අපිට කියන්නේ. නමුත් වාක්‍යෙන් දෙකෙන් අර මුතු දෙක ඉල්ලන තැනදී කියනවා. සහ එතනින් එහාට තමයි ඇයගේ ඉන්ද්‍රියන් වල දුබලතාවය වැඩි වෙලා ඇය ක්‍රමක්‍රමයෙන් මිය යන්න පටන් ගන්නෙ. ඇය මිය යන අවස්ථාව වෙනකොට වංගලුන්ට නැවත මතක් වෙනවා ඇය ඔහු වෙනුවෙන් කෙරුව බොහෝ දේවල්, සහ ඒ වෙනුවෙන් ඔහු වැළපෙනවා, ඔහු පසුතැවෙනවා, තද බල විදිහට පසුතැවෙනවා. නමුත් ඒ වෙන විට බොහෝ දේ සිදුවී හමාරයි. ඉතින් ඒ එක අංශයක්. අනිත් අංශය ගත්තොත් ධනකාමය නිසා ඔහුට සිදුවෙන දේ, සහ ධනකාමය නිසා වංගලුන් ඕලෑන් රැකියාව කරමින් සිටි ධනවත් පවුල වෑන් පවුලට සිද්ධ වෙන දේ, ඔය දෙක සංසන්දනාත්මකව සාකච්ඡා කරනවා පර්ලෙස් බක්. අපිට නොදැනෙන්න නමුත් ඉතා තියුණු විදිහට වෑන් පවුල ඔවුන්ගේ අධික වියදම්, ඕපියම් භාවිතය, ණයවීම් ඕව නිසා දුර්වල භාවයට පත්වෙමින් පවතිනවා. වංගලුන් කරන්නේ වෑන් පවුලේ ඉඩකඩම් සියල්ල ඔහුගේ මුදල් වලින් ලබා ගන්නවා. ඒ ඔහු එසේ කරන්නේ ඕලෑන්ව ලබා ගැනීමට එම පවුලට ගිය වෙලාවේ එහි වහලුන්ගෙන් පවා අපහාස උපහාස විඳින්න සිද්ධ වෙනවා වංගලුන්ට. එතනත් පර්ල් එස් බක් අපිට දැනුම් දෙන්නේ ඔහු මේ මොනතරම් අහිංසක බුද්ධියෙක් වුණත් ඔහු එදා ඔහුට ඒ සිදුවන සිත්‍රිද වීමෙන් කම්පාවට පත් වෙලා, නමුත් පසුව නැවත ඇවිල්ලා ඔවුන්ට මං උඹලට පාඩමක් උගන්වන්නම් වගේ දෙයක් කරා කියන වගේ දෙයක් තමයි එතන කියන්නේ.
මේ ද ගුඩ් අර්ත් කියන මේ කතාව පසුකාලීනව සිනමාපටයකටත් නැගුණා. ඒ සිනමාපටයේදී ඔබ කලින් සඳහන් කරපු කතාව දිලිනි බොහොම හොඳට පැහැදිලිව විග්‍රහ වෙනවා. එක්තරා මේ ලෝක යුද්ධ සමයේදී, පළවෙනි ලෝක යුද්ධ සමයේදී බෝම්බ හෙලනකොට ඔය සුන්බුන් අතර තියෙන වටිනා දේවල් හොයන්නට ඒ ජීවිත අර්ගලෙන් දුක් විඳින මිනිස්සු තමන්ගේ ජීවිතය පවා නොතකා ක්‍රියා කරනවා. ඉතින් එහිදී තමයි ඔය ඕලෑන්ට් වස්තුව සහිත මැණික් සහිත පුංචි බෑගේ හමු වෙන්නේ. සිනමාපටයේදීත් ඒ වගේ ස්ථාන හරි සංවේදීව ස්පර්ශ කළ තියෙනවා සිනමාකරව. ඔබට පුළුවන් මේ සිනමාපටය අන්තර්ජාලය හරහා නරඹන්න. ග්‍රන්ථය කියවලා නැතත් මේ ග්‍රන්ථයෙන් කියන්නට උත්සාහ කරපු බොහෝ දේ සිනමාපටය තුලත් ඒ ආකාරයෙන්ම අන්තර්ගත වෙලා තියෙනවා. මේ රසය ඔබට විඳ ගන්නට පුළුවන් අන්තර්ජාලය හරහා. පොත හොයා ගැනීමට අපහසු නම් අපි ඊළඟට මේ කතාවේ තියෙන දේශපාලන පසුබිම් පිළිබඳව කතා බහ කරමු දෙලිනි. ඇත්තටම ලෝක යුද්ධ කියලා කියන්නේම දේශපාලනයක් එතන තියෙනවා. රට රටවල් අතර තියෙන දේශපාලන අර්බුද අවසාන පුරුක විදිහට මහජනතාවට දැනෙන්නේ කොහොමද කියන කාරණාව තමයි ඒ කාලේ රචිත බොහෝ කෘති වලින් පාඨකයාට දනවන්නට ලේඛකයෝ උත්සාහ කරේ. පර්ලිස් බක් කොයි වගේ සාර්ථකත්වයක්ද දරලා තියෙන්නේ අතින් බැලුවාම?
ඔව්, ඇත්තටම ඇය මේ දේශපාලන පසුබිමක් යටතේ වංගලුන්ගේ විපර්යාසය සාකච්ඡා කරනවා. ප්‍රධානම වශයෙන් ඒක ඇය ඇත්තටම සමබරව කතා කරනවා ඇගේ සාහිත්‍ය තුළ පාරිසරික සාධකත් එක්ක ගැමියන්ට සිදුවන විපත්. උදාහරණයක් හැටියට අධික නියං තත්වයක් නිසා තමයි වංගලුන් නගරයට යන්නේ. නගරයට යනකොට නගරයේ කලකෝලහල ඇති වෙලා, නගරයේ මේ යුද තත්වයක් ඇති වෙලා. ඉතින් ඔවුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. ඔවුන් බඩගින්න වෙනුවෙන් සටන්, ඔවුන්ගේ සටන බඩගින්න වෙනුවෙන් ඇත්තටම. නමුත් බලය වෙනුවෙන් සටනක් නගරයේ ඇති වෙලා තියෙනවා. ඉතිං දේශපාලනිකව ගත්තොත් මෙහෙම ජනතාවක් දුක් විඳිද්දී තවත් බලය එල්ලා ගැනීමට සහ තියෙන බලය රැක ගැනීමට වැඩ කරන ආණ්ඩුවක්. ඔය කියන දේවල් ඉතාමත්ම සියුම්වය සාහිත්‍යාත්මකව පර්ලෙස්බග් හරිම ලස්සන්ට අපිට නොකියා කියනවා.
ඒ වගේම මේ ලෝක යුද සමය තුලදී මේ කොමියුනිස්ට් පාලනයක් තියෙන රාජ්‍යන්වල ජනතාවගේ ජීවන තත්ත්වයත් අපිට කියාපානවා නේද?
ඒක හරිය. ඔව්. එතන එතෙන්දි ඇත්තටම අපිට ඒකට හිනා වෙන්න තමයි තියෙන්නේ නේද? ඒ කියන්නේ කොමියුනිස්ට් සමාජයක් කියන්නේ සමාන අයිතිවාසිකම් රැකගන්න උත්සාහ කරන සමාජයක්. නමුත් සාර්වභූමි කතාවෙන් පෙන්නන්නේ විෂම සමාජතල දෙකක විඳවීම.
ඒ අතින් බලන් ගියාම ඇය මේ සමාජයේ තියෙන මේ දේශපාලන යටින් දිවෙන දේශපාලනේ බොහොම ආසිරි ලක් කළ තියෙනවා.
පිටට අරන් ඇවිල්ලා තියෙනවා. ඒක හරියක ඇත්ත.
හොඳයි දෙලිනි, අපි හැමනම් සූතිවන්ත වෙනවා මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ලෝකයේ තියෙන සාහිත්‍යමය රසයක් අපේ පාඨකයාට සමීප කරන්නට, ඒ වගේම පාඨකයාතුළු මේ කෘති කියවන්නට කුළු ගැනීමක් ඇති කිරීම සඳහා අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව The Good Earth එහෙමත් නැත්නම් සාරභූමි කෘතිය පිළිබඳව අද සාකච්ඡාවට ලක් කළේ 1938 දී නොබෙල් සාහිත්‍ය සම්මානය ලබාගත් කෘතියක්, ඒ වගේම 1932 දී පුලිට්සර් සම්මානය දිනාගත් කෘතියක්. වසර 100කටත් කලින් ලියුණත් අදටත් සමාජීය ජන ජීවිතයේ පැත්තෙන්, දේශපාලනයේ පැත්තෙන් බොහොම ඉහළින් තියන්නට පුළුවන් කෘතියක්. සුපුරුදු පරිදි මෙල්බන් වාසී ලේඛිකා දිලිනි ඊරියවල බොහොම ස්තුතියි SBS සිංහල මන්දිරයට පැමිණීම පිළිබඳව. අපි හැමනම් තවත් මාසකින් අනතුරුව, ඒ කියන්නේ මාර්තු මාසයේ නැවත වතාවක් විශ්ව සාහිත්‍යයේ තවත් අනෙකි කෘතියක් සමගින් හමු වෙමු.
බොහොම ස්තුතියි.
හොඳයි, අපි ඒත් එක්ක මතක් කර සිටිනවා SBS සිංහල ගුවන්විදුලියේ මාසික විශේෂාංග සඳහා වෙන්නුණු විශේෂිත තීරුවක් තියෙනවා අපගේ වෙබ් අඩවියේ. ඒ විශේෂිත තීරුවට මේ විශේෂාංගයත් ඇතුළත් වෙනවා. මාසික විශේෂාංග පමණක් රසවිඳින්නට කැමති ඔබට ඒ විශේෂිත තීරුවට පිවිසෙන්නට පුළුවන් අපගේ වෙබ් අඩවියේ sbs.com.au/sinhalese.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයායන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්.